අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සමග එකතුව රුහුණුගොරු ගෙදර වැඩසටහනින් ඔබ හමුවට එන මම අකුරැස්ස සෞභාග්‍යා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යිනී දිල්රුක්ෂි ජයලත්ගේ. හොඳයි දුවේ පුතේ, අපි අද කතා කරන්න යන්නේ බසින් රස මවන සාහිත්‍ය ගැන. භාෂාව කියලා කියන්නේ පුතේ සාහිත්‍ය නිර්මාණයක ඉතාමත්ම වැදගත් අංගයක්. ඇයි එහෙම කියන්නේ? සාහිත්‍ය නිර්මාණයක් බිහි වෙන්නේ පාඨකයාට, එහෙමත් නැතිනම් සහෘදයාට රසවින්දනයක් ලබා දෙන්න. ඉතින් සාහිත්‍ය නිර්මාණයක රසවින්දනය ලබා දෙන මාධ්‍ය තමයි භාෂාව. භාෂාව සමාජයේ මිනිසුන්ට සමීප වෙන තරමට සාහිත්‍ය නිර්මාණය ජනප්‍රිය වෙනවා. දැන් බලන්න දුවේ පුතේ, 550 ජාතක පොත මිනිසුන්ට කෙතරම් අවවාදං ශාසනා දෙන කෘතියක් වුණත් සාමාන්‍ය ජන සමාජයේ මිනිසුන් මේ කෘතිය කියවන්නේ හරිම අඩුවෙන්. හේතුව තමයි මේ කෘතිය ලියවිලා තියෙන භාෂාව වර්තමාන සමාජයේ මිනිසුන්ට නොතේරීම. නමුත් මේ පොතේම ජාතක කතා ස්වාමීන් වහන්සේලා බණ කතාවට අරගෙන පැහැදිලි කරලා දෙද්දි මිනිස්සු හොඳින් අහගෙන ඉන්නවා. එහෙම අහගෙන ඉන්න හේතුව තමයි මිනිසුන්ට සමීප තේරෙන බස්වහරකින් ජාතක කතාව දේශනා කිරීම. දැන් පුතාලට පැහැදිලි වෙන්න ඇති සාහිත්‍ය නිර්මාණයකට භාෂාව කොයිතරම් වැදගත්ද කියලා. ඒ වගේම පුතේ, අපි සාහිත්‍ය නිර්මාණයක් කරනව නම් අපි අපේ නිර්මාණය කරන්නේ කුමන ජන කොට්ටාසයකටද කියලා අවබෝධයක් තිබීම වැදගත්. උදාහරණයක් විදියට පුංචි ළමයින්ට ලියන ගීතයක් අරගමු. පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මන් පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට හනි හනිකට උඹ යනකොට පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කිවිටින්. බලන්න පුතේ, මේ ගීතය හරිම ලයාන්විත සරල භාෂාවක් තමයි තියෙන්නේ. නමුත් වැඩිහිටියන්ට නිර්මාණ වූ ගීතයක් අරගමු. සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියෝ කවිලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත. දැන් පුතාලට පැහැදිලි ඇති සාහිත්‍ය නිර්මාණයක් කරද්දී ජන කොට්ටාසේ අනුව ඒ නිර්මාණයන්වල භාෂාව වෙනස් වන ආකාරය. සාහිත්‍ය නිර්මාණවලට යොදන භාෂා විවහාර බොහොමයක් තියෙනවා. අපි අද කතා කරන්නේ එයින් කිහිපයක් ගැන. පුතාලගේ අතේ තියෙන නිබන්ධනයේ බසින් රසමවන සාහිත්‍ය පැවරුම අරගන්න ඒකේ භාෂා විවහාර නම් කරලා තියෙනවා. උදාහරණ දීලා නැහැ. පුතාලට පුළුවන් මාත් එක්කම අදාළ උදාහරණ ලියාගන්න. හොඳයි පුතේ. පළමුවෙන්ම අපිට තියෙන්නේ කතන විවහාරය. කතන විවහාරය කියන්නේ කටවහර යොදාගනිමින් නිර්මාණකරණයේ යෙදීම. අපි උදාහරණයක් බලමු. මැනලා වී දෙකක් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මම වැටිලා ඉන්නකොට අම්මා ඇවිල්ලා හීනෙන් දොරකඩට ඇහුවා මගේ පුතේ කිරියෝ නැද නුඹට. රත්නශ්‍රී විජේසිංහගේ මේ කවිය වචන භාවිතය බලන්න පුතේ. දරුවොත් එක්ක අම්මා ඇවිල්ලා කිරි ඕනද උඹට? මේ වගේ කටවහරට නැතිනම් කතන විවහාරයට නතුණු භාෂාවක් තමයි භාවිත කරලා තියෙන්නේ. දැන් පුතාලට පැහැදිලි ඇති කතන විවහාරය ගැන. ඊළඟට අපි බලමු ලේඛන විවහාරයට උදාහරණයක්. සැඟවෙමි එබෙමි නිසසලවෙමි සසලවෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතැනකදී හෝ මහ මුහුද හිමි හමුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. එච්.එම්. කුඩලිගමයන්ගේ මේ කවිය පුරාවටම උත්තම පුරුෂයේ මම යන්නට ගැළපෙන ආඛ්‍යාත පද රීතියක් භාවිත කරලා තියෙනවා. ඉතින් අපිට මේ කවියෙන් හඳුනා ගන්න ලැබෙනවා ලේඛන විවහාරයේ පවතින ව්‍යාකරණ රීති පවා නිර්මාණකරණයට යොදාගෙන තියෙන බව. හොඳයි පුතේ, ඊළඟට බලමු කවිබස් වහර හා ජන කවි වහරට උදාහරණයක්. නවවැස්සට වැව පිරිලා කෙකටිය මල් උඩ ඇදිලා ඒ අතටයි මේ අතටයි නැමී වැනෙනවා. ඒ වතුරෙන් වෙල සරුවී ගොයම් පැහෙනවා. මේ කවියේ විශේෂත්වය තමයි පුතේ ඒ පරිසරයෙන් මුඛහාගත්තු කෙකටිය මල්, නවවැස්සට වැව පිරීම ආදියත් ඒ අතටයි මේ අතටයි වගේ අනුප්‍රාසාත්මක යෙදුම් භාවිත කර තිබීමත් මේ වදන් පුතේ කවිබස්සහරට නෑකම් කියනවා. ඒ වගේම මේ කවියම ජන කවි වහරත් ඇතුළත් වෙනවා. නීල ගොයම කිරි වැදිලා රන් අස්වනු නෙලන දාට නගෝ අපිට ඇඹුලාරන් වෙලට වරෙන්නේ. මේ කවිපද කිහිපය තුළ ජන කවියක දකින නිර්වාජ හැඟීම් නගෝ අපිට ඇඹුලාරන් වැනි යෙදුම් වලින් ඉදිරිපත් කරනවා. දැන් පුතාලට පැහැදිලි ඇති කවිබස් වහර හා ජන කවි වහර මිශ්‍ර වෙලා කවි නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. හොඳයි පුතේ, අපි ඊළඟට බලමු ව්‍යංග්‍යාර්ථවත් බස් වහර හා වාචාර්ථය පිළිබඳව. මේ බස් වහර ආකාර දෙකම එකම උදාහරණයකින් මම විග්‍රහ කරන්නම්. එතකොට පුතාලට හඳුනා ගන්න පහසු වේවි. පිරුවානා පොත් වහන්සේ කනප්පුවේ පෙරළී ඇත. මිදුල පුරා වියලුණු කළ ඒ මේ අත විසිර තිබේ. මිදුලි පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවි ගොස්ය. ඉඳ හිටගේ පිළිකන්නේ බල්ල කූඩ බුරණු ඇසේ. බලන්න පුතේ දුවේ මේ කවිය. මේකේ වාචාර්ථය නැත්නම් මතුපිට අර්ථය තමයි මේ කවියෙන් කියවෙන්නේ නිවසේ දින කිහිපයක් කවුරුත්ම ඉඳලා නැහැ කියන එක. වාචාර්ථය එහෙම වුණාට ව්‍යංග්‍යාර්ථය හාත්පසින්ම වෙනස්. ව්‍යංග්‍යාර්ථය අපි හඳුනාගන්නේ මිදුලි පහන් පැලේ නිතර සැලෙන දැල්ල නිවි ගොස්ය යන යෙදුමෙන්. පහන් දැල්ල නිවීම තුළින් මේ නිවසේ ජීවත්වුණු මිනිසුන්ගේ ජීවිතයේ නිමාව සඳහන් කරනවා. දැන් පුතාලට පැහැදිලි ඇති ව්‍යංග්‍යාර්ථය කියන්නේ වචනයේ මතු පිටින් පෙනෙන අර්ථය නෙමෙයි ඇතුළතින් ඉස්මතු වෙන අර්ථය බව. හොඳයි පුතේ, ඊළඟට අපි බලමු ධ්වනිතාර්ථවත් බස්සහරට උදාහරණයක්. පොළොවට වැටෙන හැම වැහි බිඳුවකම පහේ ගැබ්බුණ සිසිල එයි ඊතල පරිදි මෙහි. ලා අතුරි කිලි රුක්ගොමුලිය මඩුළු ඉහි දැඩි වේදනාවෙන් මිරිකි හඬනු ඇහි. ධ්වනිතාර්ථවත් බස්වහර කියන්නේ පුතේ වචනෙන් කියවෙන අර්ථය යම් වචනයක් කියවෙනවත් එක්කම දැනෙනවා නම් ඒ වගේ වචනවලට ධ්වනිතාර්ථවත් යෙදුම් කියලා අපි කියනවා. දැන් බලන්න පුතේ මම කිව්ව උදාහරණ කවියේ තියෙනවා වැටෙන, ඊතල පරිදි, ලා අතු, මිරිකි, හඬනු වගේ පද. මේ හැම පදයකින්ම කියවෙන අර්ථය අපට දැනවෙනව පුතේ. විශේෂයෙන්ම ඊතල කියද්දී අපට වහින වෙලාවට ඇඟ කිලි පොලා යන සීතල මතක් වෙනවා. අන්න ඒ වගේ පුතේ අපිට දැනෙන පදවලට තමයි ධ්වනිතාරතවත් පද කියන්නේ. ඊළඟට අපි කතා කරමු භාවික ගුණය ගැන. භාවික ගුණය කියන්නේ රසිකයන්ගේ භාවයන් ප්‍රබෝධමත් කිරීමේ පද. වැහිවලා කුළු රංචු කඳු මුදුන් වල ලගින දැන්නේවි තැනි බිමට සීතලයි මගේ සිතට. වැසි සමීරේ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. මේ කවියට අනුව වහින වෙලාවේ සීතල දැනෙද්දී කතකයාට සිය ආදරණීය බිරිඳ මතක් වෙනවා. ඔහු ඉන්නේ බිරිඳගෙන් බොහොම ඈත ප්‍රදේශයක. මෙතනදී ශෘංගාරාත්මක හැඟීම් සමූහයක් තමයි පුතේ ජනිත කරන්නේ. මේ ශෘංගාරාත්මක හැඟීම් මතුවෙද්දී ඔහු ඇයට ආරාධනා කරනවා රෑඳේ සිහිනයක් වෙලා ඉන්න කියලා. මෙවැනි කවි රසිකයා රසවිඳිද්දී ඔවුන්ගේ භාවයන් නැතිනම් හැඟීම් උද්දීපනය වෙනවා. ඒකට තමයි පුතේ භාවික ගුණය අවදි කරනවා කියන්නේ. නමුත් මගේ පුතාලා දුවල මතක තියාගන්න ඕන, භාවික ගුණයට අයත් වෙන්නේ ශෘංගාරාත්මක හැඟීම් පමණක් නෙමෙයි. කරුණාව, තරහව, විරහව, පිළිකුල මේ වගේ අපේ සිතේ ඇතිවන ඕනෑම හැඟීමක් අවදි කිරීම භාවික ගුණයට අයිති. ඊළඟට අපි කතා කරමු වියත්වහර හා කටවහර මිශ්‍ර භාෂාව පිළිබඳව. වියත්වහර කියන්නේ වියතුන් විසින් භාවිත කරන බස්වහර. මේ වහරෙදි මනා උක්තාඛ්‍යාත සම්බන්ධයක් දකින්ට ලැබෙනවා. කටවහර කියන්නේ සාමාන්‍ය ජනයා විසින් භාවිත කරන කතා කරන බස්වහර. සංකල්ප රූප මිශ්‍ර භාෂාව කියන්නේ යොදාගෙන තියෙන භාෂාවෙන් වෙනත් දෙයක් සංකේතවත් කිරීම. ගුවන් කාලය සීමිත නිසා මම එකම උදාහරණයක් අරගෙන මේ තුනම පැහැදිලි කරන්නම්. මේ නිදසුන බැද්දේ ගම පාඩමින් මහල්ලාගේ දෙනෙත යලිත් පොල් අරඹ දෙසට යොමු විය. ඔහු හැල හොල්මනක් නැතිව සිටියේය. උඹේ ගම කොහෙද ළමයා? මං ආවි බැද්දේ ගම ඉඳලා. බලන්න පුතේ, මේ උදාහරණය තුල මනා උක්තාඛ්‍යාත පද සම්බන්ධයෙන් ගැලපුණු වියත්වහරට අයත් වාක්‍යත් සංවාද තුලින් කටවහරත් මිශ්‍ර වුණු බස්වහරත් එකම සාහිත්‍ය නිර්මාණයක් තුල විග්‍රහ වෙනවා. ඒ වගේම මේ බැද්දේ ගම කතාවෙම සංකල්ප රූප දක්වන භාෂාවත් මුණ ගැහෙනවා. මහලු මිනිසෙක් පමණක් කඳු බෑවුමේ හිඳගෙන වියලි තනපත් තුලමින් සිටි කෙට්ටු එළදුනුන් පස් දෙනෙක් දෙස බලා සිටියේය. මේ කොටසින් පුංචි මණිකාගේ වියකී යන බලාපොරොත්තු ගැන ඉඟියක් නැතිනම් සංකේතයක් ඉදිරිපත් කරනවා. ඇය දකින මහලු මිනිසා, වියලි තනපත්, කෙට්ටු එළදෙනුන් යන රූප තුනම මරණයට ළඟා වෙලා තියෙනවා වගේම බඹුන් සොයා යාමේ පුංචි මණිකාගේ බලාපොරොත්තුවත් අවසානයට ලං වෙලා තියෙනවා. දැන් පුතාලට පැහැදිලි ඇති වියත්වහර, කටවහර සහ සංකල්ප රූප පිළිබඳව. හොඳයි පුතේ, අපි ඊළඟට බලමු උපමා රූපක බස්වහර පිළිබඳව. උපමාවක් කියන්නේ උපමා වාචී නිපාතයක් යොදා ගනිමින් වස්තුවක් තවත් වස්තුවකට සමාන කර දැක්වීම. අහස් ගඟ නැමැති ශ්‍රිය, නාදළු වැනි දෙතොල්, ඉදුණු පළතුරක් වැනි රතු ඉර වගේ උදාහරණ අපිට දෙන්න පුළුවන්. රූපකයක් කියන්නේ පුතේ උපමා වාචී නිපාතයක් යොදාගන්නේ නැතිව ඍජුවම දෙයක් තවත් දෙයකට සමාන කර දැක්වීම. උදාහරණය, නිත්තබ වගේ පා පොල් කෙඳි තොටිල්ලකි. මේ පදයේ රූපක දෙකක් තියෙනවා. නේත්‍ර යුග්මය අබැටයකි. පාද පොල් කිඳි තොටිල්ලකි. යනුවෙන් රූපක දෙක වෙන් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අතිශයෝක්තිය හා ස්වභාවෝක්තිය පිළිබඳව. අතිශයෝක්තිය කියන්නේ යමක පවත්නා ස්වභාවික තත්ත්වයේ ඉක්මවා වර්ණනා කිරීම. සැලලිහිණි සංදේශයේ කවියක් මට මතක් වෙනවා. සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින නිසිපුළු ලුකුලරිය සකයුරු තිසර තන. මේ කවියට අනුව මිටින් ගත හැකි ඉඟක් සහිත රතේක රෝදයක් වගේ උකුලක් සහිත රාජහංසයන් වගේ පයෝදර යුග්මයක් ඇති මුහුණ සඳක් වන් කාන්තාවක් මැවෙනවා. නමුත් එවැනි දේහ ලක්ෂණ සහිත කාන්තාවන් දැකිය නොහැකි. ඉතින් මේ කවිය අතිශයෝක්තියෙන් යුතු කවියක් ලෙස හඳුන්වනවා. ස්වභාවෝක්තිය කියන්නේ යමක ස්වභාවය ඇති සැටියෙන්ම වර්ණනා කිරීම. හංස සංදේශයේ තියෙනවා මෙහිම කවියක්. සාර ඵලය අඹ දඹ රඹ දෙවල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට. මේ කවියෙන් කෑරගල ගම්පියසේ සුන්දරත්වය තිබෙන අයුරින්ම වර්ණනා කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. ඊළඟට අපි බලමු ශබ්ද රසය ගැන. ශබ්ද රසය ඇති කරන විවිධ කාව්‍ය උපක්‍රම තියෙනවා. එකම දේ යලි යලිත් කියන අනුප්‍රාස රසය, ඒ වගේම මුල මැද අග එකම අකුරකින් අවසන් වෙන එලි සමය, කවියක මාත්‍රා ගණන අනුව බෙදෙන විරිත්, කාව්‍ය ආකෘති ආදී හඳුන්වන්න පුළුවන්. හොඳයි පුතේ, දීර්ඝ කතාවක අවසානයේ අපි ඉන්නේ. සාහිත්‍ය නිර්මාණයක භාෂාත්මක ලක්ෂණවලට රචනෝපක්‍රම සියල්ලක්ම අයිති වෙනවද කියලා මේ පාඩම අවසානයේ පුතාලට හිතෙන්න පුළුවන්. ඔව් පුතේ, මේ හැම රචනෝපක්‍රමයක්ම යෙදිලා තියෙන්නේ සාහිත්‍ය නිර්මාණයට අදාළ බස්වහර තුල නම් එය එහි භාෂාවට අයිති. ඒ නිසා බස්වහර හඳුනා ගනිද්දී අපට මේ දේවල් විග්‍රහ කරන්න සිදු වෙනවා. මග හැරල යන්න බෑ. ඉතින් දුවේ පුතේ, සමුගන්නයි මේ සූදානම. ඔබට නිදුක්ව නිරෝගීව ජීවත්වන්නට වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම නැවතත් දවසක ඔබ හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නා. මම අකුරැස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යනි දිල්රුක්ෂි ජයලත්ගේ ආයුබෝවන්.
අවකාශයේ පාසල
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සෑම දිනකම
උදේ 5:30 සිට 6 දක්වා,
සවස 3 සිට 4:30 දක්වා,
සවස 5 සිට 6 දක්වා,
රාත්‍රී 8 සිට 9 දක්වා
මේ අපේ ඉස්කෝලේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන්
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව FM රුහුණ සමග එක්ව රුහුණේ දරුවන්ට පිදෙන දැනුම් තක්සලාව. දැනුම් තක්සලාව
උචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.